ගුරු කෙතර ගුවන්විදුලේ අධ්‍යාපන වැඩසටහන් විකාශය.
සඳුදා සිට බ්‍රහස්පතින්දා තෙක් සතියේ දිනවල පසරු 3 සිට පසරු 5 දක්වා. ඉරිදට දහවල් 12 සිට පසරු 2 දක්වා.
FM 97.6 න් ඌව ගුවන්විදුලෙන් දේතරුවන් වෙත.
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය හා ඌව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ඒකාබද්ධව ඌව පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මගින් මෙහෙයවන
ඌව ප්‍රජා ගුවන්විදුලිය මගින් 5 6 7 8 9 10 සහ 11 ශ්‍රේණි වල දුව දරුවන් සඳහා
COVID-19 වෛරස ව්‍යාප්තිය හමුවේ මගහැරුණු පාඩම් ආවරණය කෙරෙන විෂය ප්‍රතිපෝෂක වැඩසටහන් ලෙස
විකාශය කරන ගුවන්විදුලි ගුරු කිතර
ඌවේ ගුරු ගෙදර
රටට පිපෙන මල් අපි වෙමු පුංචි කැකුළු මල්.
ආයුබෝවන් ආදරණීය දුවේ පුතේ, ඔන්න මේ සූදානම අදත් ඌවේ ගුරු ගෙදරින් සෞඛ්‍ය පාඩම ඔබ වෙත ගෙන එන්න. අද දවසේ බණ්ඩාරවිල කුඩා කුසුම් බාලිකා මහවිද්‍යාලයේ නෙළුත් කුමාරි ගුරුමෑණියන් තමයි සෞඛ්‍ය පාඩම කියලා දෙන්නේ.
ආයුබෝවන්. සුබ මධ්‍යහනක් මෙන්ම නිරෝගිමත් දවසක් ආදරණීය දරුවනේ ඔබට. අපෝස සාපෙල සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපන විෂයට පෙනී සිටින දරුවන් වෙනුවෙන් අද මේ හෝරාවක කාලය ඌව ගුරු ගෙදර තුල වෙන් කර සිටින්නේ. මෙම පාඩම් කරගෙන යාමේදී ඔබේ පෙළ පොත සහයට ගැනීම පාඩමේ සාර්ථකත්වයට ඉතාමත් යහමින් බලපාවි. මෙම වර්ෂය පුරාම මෙම පාඩම් මාලාව හා රැඳී සිටිමින් ඔබේ අපෝස සාපෙළ විභාග කඩේම ඉතාමත් සාර්ථකව ජය ගැනීමට ඔබ සිතට ගැන ඇත. එමෙන්ම මෙම මහඟු අවස්ථාව ගැන නොදන්නා ඔබේ යහළුවන් යෙහෙළියන් මේ සඳහා උනන්දු කරවා පාඩම් මාලාව සඳහා සහභාගී වීමට අවස්ථාව සලසා ගන්නා ලෙස දැනුවත් කිරීම ඔබේ යුතුයකමයි. 10-11 වසර දරුවනි, අද මා ඔබට ගෙන ඒමට සැරසෙන්නේ ඔබේ 10 වසර පෙළ පොතෙහි 7 පාඩම පිටු අංක 129. මාතෘකාව නිවැරදි පෝෂණය ලබා ගනිමු. පෝෂණය, ආහාර, නිරෝගී ජීවිතය යනු එකිනෙක බැඳී ධම්මය. මෙහි යම් පුරුකක් ගැලවී ගියහොත් ඒ එකිනෙක සියල්ල ගැලවී යනු ඇත. නිරෝගී වීමට නම් අපට ආහාර ඉතා වැදගත්ය. ආහාරවල අඩංගු පෝෂ්‍ය පදාර්ථ මගින් අපට ඉටුවන කාර්යයන් බොහෝය. විශේෂයෙන්ම අපගේ සිරුරේ වර්ධනය, සිරුරේ ගෙවී යන කොටස් අලුත් වැඩියාව, රෝගවලින් ආරක්ෂාව, විවිධ කාර්යයන් සඳහා අවශ්‍ය ශක්තිය සපයා දීම සිදු කරන බව ඔබ දැනුවත්. ආහාර අවශ්‍ය පරිදි නොලැබී යාමින් පෝෂණ ගැටලු මතුවිය හැකිය. මෙකී පෝෂණ ගැටලු ජීවිතයේ ගුණාත්මකභාවයට බාධාවක් වේවි. එසේනම් නිසි පරිදි ආහාර ලබා නිසි පෝෂණය රැකගනිමින් අප සැමට සෞඛ්‍යමත් ජීවිතයක් ගත කිරීම හැක. පෝෂ්‍ය දාහේ ආහාරයක වැදගත්කම ප්‍රධාන වශයෙන් මෙහෙම දක්වන්න පුළුවන් දරුවනි. පළමු දේ තමයි කායික ශක්තියෙන් ඇති කිරීම. දැන් අපි බලන්න යන්නේ දරුවනි පෝෂ්‍යදායී ආහාරයක වැදගත්කම මොකද්ද කියලා. සෞඛ්‍ය සම්බන්ධ වීමට නම් අපි කායික, මානසික මෙන්ම සමාජීය වශයෙන් යහපැවැත්ම පැවැත්විය යුතුය. එසේම අධ්‍යාත්මිකත්. ඉතින් දරුවනි පුද්ගලයෙකු සතුව දුර්වල පෝෂණයක් පැවතුවහොත් ඔහු තුළ මෙන්න මේ ලක්ෂණ දකින්න පුළුවන්. මේ මං කියන්න යන ලක්ෂණ මොනවාද? දුර්වල පෝෂණයක් යුතු පුද්ගලයෙකු තුළින් අපිට දැකිය හැකි ලක්ෂණ. පළමු දේ තමයි ඔහු කායික ශක්තියෙන් දුර්වලයි. ඒ වගේම කායික ශක්තියෙන් විතරක් නෙවෙයි ඔහු මානසිකව නිරෝගී නොවුණු පුද්ගලයෙක් වෙනවා. අනිත් කාරණාව ශාරීරික ප්‍රතිශක්තිය හීන බවකින් යුක්ත වෙනවා. ඒ වගේම දරුවනේ දීර්ඝකාලීන රෝගාබාධ ඇති වෙන්න පුළුවන්. අනිත් කාරණාව ශාරීරික සෞඛ්‍ය පිරිහෙන්න පුළුවන්. ඉතින් දරුවනේ දුර්වල පෝෂණයක් ඇති පුද්ගලයෙකුගේ වැඩි කිරීමේ ධාරිතාවය නිරෝගී පුද්ගලයෙකුට වඩා ඉතාමත් අඩුයි. හිතන්න එහෙම පුද්ගලයෙකුගේ පුද්ගලික ජීවිතයට මෙන්ම රටට ඇති වෙන්නේ මොකක්ද? රටේ ආර්ථිකයටත් හානිකර ලෙස බලපාන්න පුළුවන්. දරුවනේ දුර්වල පෝෂණයෙන් යුක්ත දරුවෙකු ගැන හිතනකොට ඔහුගේ මොකද වෙන්නේ? ඔවුන්ගේ අධ්‍යාපනය අඩාල වෙනවා. සිතීමේ ශක්තිය හීන වෙනවා. එතකොට මොකද වෙන්නේ දරුවනේ? දුර්වල පෞරුෂයක් හිමි පුද්ගලයන් බවට පත් වෙනවා. එය තමාටත් පවුලටත් රටටත් ඉමහත් අභාග්‍යයක් වෙනවා. එහෙමනම් දරුවනේ අපි ඉස්සෙල්ලාම ඉගෙන ගමු මනා ආහාර වේලක් ලබා ගන්න, නිසි පෝෂණයක් ලබා ගන්න කලින් මේ පෝෂණය පිළිබඳ අපි දත යුතු දේ මොනවාද කියලා. අපි මුලින්ම දැනගන්න ඕන පෝෂ්‍ය පදාර්ථ මොනවාද කියලා. ඔබ 6 වසරේ ඉඳන් මේ ඉගෙන ගත්තා මේක. පෝෂ්‍ය පදාර්ථ කියන දේ කොටස් දෙකකට බෙදා වෙන් කරලා ඉගෙනුවා. මොනවාද දරුවනේ? මහා පෝෂක සහ ශුත්‍ර පෝෂක. මෙන්න මේ මහා පෝෂක කියන එකට අඩංගු වෙන්නේ මොනවාද? මහා පෝෂක කියන්නේ ශරීරයට විශාල ප්‍රමාණයකින් අවශ්‍ය වන පෝෂ්‍ය පදාර්ථ. මොනවාද මේවා? කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන් සහ මේදය. මෙන්න මේ තුන තමයි අයිති වෙන්නේ මොනවාටද දරුවනේ? මහා පෝෂක වලට. ඊළඟ කොටස ශුත්‍ර පෝෂක. ශුද්‍ර පෝෂක කියන්නේ දැන් මහා පෝෂක වැඩි ප්‍රමාණයක් ගන්නවා. එතකොට ශුද්‍ර පෝෂක ඉතා සුළු ප්‍රමාණයකින් තමයි අවශ්‍ය වෙන්නේ. තේරුණාද මොනවාද මෙතන තියෙන්නේ? විටමින් සහ ඛනිජ ලවණ. මහා පෝෂක තරම් විශාල ප්‍රමාණයක් ගන්නෑ. හැබැයි සුළු ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා. ඔබේ විෂය නිර්දේශයට අදාළව අපි ඉගෙන ගනිමු ශ්‍රී ලංකාවේ පවතින පෝෂණ ගැටලු මොනවාද කියලා. ප්‍රධාන වශයෙන් කුපෝෂණය, එහෙම නැත්නම් මැල්නියුට්‍රිෂන්. මොකද්ද දරුවනේ මේ කුපෝෂණය කියන්නේ? කුපෝෂණය කියලා කියන්නේ ආහාරයෙන් ලැබිය යුතු පෝෂක සිරුරට අවශ්‍ය ලෙසට නොලැබීම. දැන් මේ අවශ්‍ය ලෙසට නොලැබීම කියන එක යටතේ මොකද්ද තියෙන්නේ? අඩුවෙන් ලැබීම හෝ වැඩියෙන් ලැබීම දෙකම තියෙන්න පුළුවන්. අවශ්‍ය පරිදි නෙවෙයි. අවශ්‍ය පරිදි ලැබෙනවා නම් නියමිත පරිදි ලැබිය යුතුයි. අඩුවෙන් ලැබීමත් අවශ්‍ය පරිදි නොලැබීමක්, වැඩියෙන් ලැබීමත් අවශ්‍ය පරිදි නොලැබීමක්. මේ අවස්ථාවේදී මේ කුපෝෂණයේ ප්‍රධාන අවස්ථා දෙකක් අඳුනගන්න පුළුවන්. ඒ අඩුවෙන් ලැබීමේදී මොන තත්ත්වයේද? මන්ද පෝෂණ තත්ත්වය. වැඩියෙන් ලැබීමේදී අධිපෝෂණ තත්ත්වය. මන්ද පෝෂණය කිව්වේ අන්ඩර් නියුට්‍රිෂන්. හැබැයි දරුවනි සංවර්ධනයේ පෙවින් පවත්නා රටවල් වල බොහෝ විට දකින්න ලැබෙන්නේ අධිපෝෂණයට වැඩිය මන්ද පෝෂණ තත්ත්වයක්. මෙහිදී සිදුවෙන්නේ අවශ්‍ය මහා පෝෂක ප්‍රමාණය ප්‍රමාණවත් අවධියෙන් ශරීරයට නොලැබීම නිසා ඇතිවන රෝගී තත්ත්වයක්. ඒ වගේම මේ මහා පෝෂක නොලැබීම නිසා මේ මන්ද පෝෂණ තත්ත්වය ඕනෑම වයස්කාණ්ඩයක පුද්ගලයෙක් ගොදුරු වෙන්න පුළුවන්. හැබැයි ලෝ පුරාම මන්ද පෝෂණ තත්ත්වය ප්‍රධානම ගොදුර වෙලා තියෙන්නේ අපේ ආදරණීය දරුවෝ. ඉතින් මේ ලදරුවෝ දරුවෝ මේ මන්ද පෝෂණ තත්ත්වයට මුහුණ පැවොත් මොකද වෙන්නේ? දීර්ඝකාලීනව ජීවිතයේ විවිධ අවධි සඳහා බලපෑම් ඇති කරනවා. මන්ද පෝෂණය නිසා ඇතිවෙන විවිධ තත්ත්ව තියෙනවා. මන්ද පෝෂණෙත් යම් යම් අවස්ථා තියෙනවා. මොනවාද? පළවෙනි අවස්ථාව මිටි බව ස්ටන්ටින්, කෘෂ බව වේස්ටින්. ස්ටන්ටින් එකේදී මොකද වෙන්නේ? වයසට සරිලන උසක් නොමැතිකම. වයසට අදාළව දරුවාගේ උසක් දකින්නේ නැහැ. නැත්නම් අදාළ පුද්ගලයාගේ උසක් දකින්නේ නැහැ. උස සටහනේ කොහොමද තියෙන්නේ? ඍණ දෙකේ ස්ථී රේඛාවට පහලින් තමයි මෙයාගේ උස සටහන් වෙලා තියෙන්නේ. ඊළඟට කෘෂ බව ගැන කතා කරද්දී මොකද වෙන්නේ? මේ උසට සරිලන බරක් නොමැති වෙනවා. කියන්නේ මන්ද පෝෂණයේ තවත් එහාට ගිහිපු අවස්ථාවක් තමයි කෘෂ බව කියන්නේ. ශරීර ස්කන්ධ දර්ශකයේ ඍණ දෙකේ ස්ථී රේඛාවට පහල, ස්කන්ධ දර්ශකයේ මතක තියාගන්න, ඍණ දෙකේ ස්ථී රේඛාවට පහලින් තමයි පිහිටලා තියෙන්නේ මෙයාගේ බර ලකුණු වෙලා තියෙන්නේ. ඒ වගේම දරුවනි, දීර්ඝකාලීනව හෝ සමහර වෙලාවට කෙටි කාලීනව ආහාර පරිභෝජනයේ හිඟතාවයක් හේතු වෙනොත් මන්දපෝෂණ තත්ත්ව උද්ගත වෙන්න පුළුවන්. කියන්නේ කුඩා කාලේ හොඳින් හිටපු කෙනෙකුට පස්සේ කාලෙක පොඩි හේතුවක් නිසා, කියන්නේ ආහාර ගැනීමේ තියෙන මොකක් හරි අවහිරතාවයක් නිසා මන්දපෝෂණ තත්ත්වයට ඇති වෙන්න පුළුවන්. උදාහරණ විදිහට පාචනය, පණු රෝගවල වගේ රෝග තත්ත්වවලදී මේ මන්දපෝෂණ තත්ත්වය ඇති වෙන්න පුළුවන්. දැන් අපි බලමු දරුවනේ, මන්දපෝෂණයේ තියෙන ප්‍රතිවිපාක මොනවාද කියලා. මන්ද පෝෂණය පෙළෙන පුද්ගලයේ කොහොමද? ක්‍රියාශීලී බව බොහොම අඩුයි. ඒ වගේම කාර්යයක ඵලදායීව නිරත වීමේ හැකියාව අඩුයි. කායික වර්ධනය පහළ මට්ටමක පවතිනවා. ඒ වගේම විවිධ රෝගී තත්ත්වයන්ට පහසුවෙන් ගොදුරු වෙනව මන්ද පෝෂණයෙන් පෙළෙන පුද්ගලයා. අනිත් කාරණාව තමයි දරුවනේ, මතක ශක්තිය අඩු වෙනවා. මතක ශක්තිය අඩු වුණාම මොකද වෙන්නේ? අධ්‍යාපනය ලැබෙන කෙනෙක් නම් අධ්‍යාපන සාධන මට්ටම් අඩු වෙන්න පුළුවන්. ඒ වගේම ගැහැණු දරුවෙකුට මන්ද පෝෂණය හැදුණොත් තවත් ලොකු ප්‍රශ්නයක්. මොකද? ඒ නිසා අඩු බර දරුවපත් මතු කාලිනව ඇති වෙන්න පුළුවන්. ඒ වගේම ළදරු මරණ අනුපාතය ඉහළ යන්නත් පුළුවන්. ඔබ දන්නවා රටක සංවර්ධනය මනින එක ලක්ෂණයක් ළදරු මරණ අනුපාතය. මේක වැඩි වුණොත් එහෙම සංවර්ධනයට බාධාවක්. ඒ වගේම මන්ද පෝෂණය පෙළෙන්නන්ගේ ආයු කාලය අඩු වෙන්න පුළුවන්. හරි දරුවනි, ඊළඟට අපි යමු අධිපෝෂණයට. ඒ කියන්නේ කුපෝෂණී අනිත් අවස්ථාව. මොන අවස්ථාවද මේ? ලැබිය යුතු පෝෂක පදාර්ථ මහා පෝෂක පදාර්ථ වැඩි වශයෙන් ලබා ගැනීම නිසා ඇතිවන තත්ත්වය. අර කාලා ලෙඩ වෙනවා කියන්නේ අන්න ඒ தත්ය. දැන් හැබැයි වර්තමානයේ කොටසක් මන්ද පෝෂණයෙන් පෙළෙනකොට තව කොටසක් කාලත් ලෙඩ වෙන පිරිසක් ඉන්නවා. වර්තමාන ලෝකේ ලොකු ගැටලුවක් වෙලා තියෙනවා මේක. විශේෂයෙන්ම තෙල්, සීනි අඩංගු ආහාර වැඩිපුර ගැනීම මේකට හේතු වෙනවා. අධිපෝෂණයේ අවස්ථාවන්ද දෙකක් තියෙනවා දරුවනි. අධිපෝෂණයේ මූලික අවස්ථාව තමයි අධිබර, ඕවර්වේට්. මේකෙදි මොකද වෙන්නේ? උසට නොගැලපෙන සී බර වැඩි වෙනවා. ශරීර ස්කන්ධ දර්ශකයේ කොහොමද? ධන 1SD හා ධන 2SD අතර පිහිටලා තියෙනවා. උස නෑ, බර වැඩි. මේකෙ තවත් ඔබට ගියාම තවත් බැලෑරුම් අවස්ථාව මොකද්ද? ස්ථූලතාවය, ඔබේසිටි. මේකෙදි මොකද වෙන්නේ මගේ දරුවනි? උසට නොගැලපෙන සී බර බොහෝ සෙයින් වැඩි වෙනවා. මේකෙදි එහෙනම් අතන 2SD එක අවදි නතර වුණා ස්කන්ධ දර්ශකයේ යගේ. දැන් මොකද වෙන්න පුළුවන්? ධන 2SD රේඛාවට ඉහළින් පිහිටලා තියෙන්න පුළුවන් ශරීර ස්කන්ධ දර්ශකය. ඒ වගේම තමයි දරුවනි, ශරීර ස්කන්ධ දර්ශකය අනුව වැඩිහිටියෙකුගේ පෝෂණ තත්ත්වය නිර්ණය කරන ආකාරය අපි මුල් පාඩමේදී ඉගෙන ගත්තා. දැන් බලමු මගේ දරුවනි, අධිපෝෂණය නිසා පුද්ගලයෙකුට දැක්වෙන අහිතකර තත්ත්වයන් මොනවාද කියලා, මොනවාද මෙයාට මුහුණ දෙන ප්‍රශ්න කියලා. අධිපෝෂණය නිසා විශේෂයෙන්ම හෘදයාබාධ, දියවැඩියාව, අංශභාග වගේ බෝ නොවන රෝගවලට ගොදුරු වීමේ අවදානම ඉතාමත් වැඩි. ඒ වගේම විවිධ අස්ථි හා සන්ධි රෝග ඇති වෙනවා. දැන් මතක් කරන්නකො බලන්න, ඔබ දන්න සමහර වැඩි හිටියෝ මොනාහරි දනිස් කැක්කුමක්, කකුල් රිදෙනවා කියලා වෛද්‍යවරයා හමු වෙන්න යනවා. වෛද්‍යවරයාගේ මූලික උපදෙස මොකද්ද කියලා අහලා බලන්නකො. එහෙම වෛද්‍යවරයා හමු වෙන්න ගියපු කෙනෙක්ගේ මූලික උපදෙස වෙන්නේ ඊළඟ පාර එනකොට බර මෙච්චර ප්‍රමාණයක් අඩු කරගෙන ඉන්න කියලා. එහෙනම් තේරෙනව නේද දරුවනි, අස්ථි හා සන්ධි රෝග බොහෝ විට රඳා පවතිනවා ස්ථුලතාවය අධිබර හේතුවෙන්. ඊළඟට ටිකක් ඇඟේ හිමු මහත පුත්කලයේ කොහොමද වැඩ කිරීමේ කාර්යක්ෂතාවය අඩු මට්ටමක පවතිනවා. ඊළඟට විවිධ සමාජීය ගැටලු ඇති වෙනවා. එහෙම නේද? මේ සමාජීය ගැටලු නිසා මානසික අසහනයට පත් වෙන්න පුළුවන්. හරි දරුවනේ, ඔය මන් දැන් කතා කරේ මහා පෝෂක ඌන වුණොත් සහ වැඩි වුණොත් ඇතිවන රෝග මොනවාද කියලා. දැන් අපි අවධානය යොමු කරමු ශුද්‍ර පෝෂක කොටස් වලට. ශුද්‍ර පෝෂක නිසා අඩුවීම නිසා ඌනතාවයන් ඇති වෙන්න පුළුවන්. මේකෙදි වෙන්නේ දෛනිකව ගනු ලබන ආහාරයේ ශරීරයට අවශ්‍ය ප්‍රමාණයට වඩා අඩුවෙන් සුත්‍ර පෝෂක පැවතීම නිසා ඇතිවන තත්ත්වයන් තමයි. මේකෙදි අපි කො ශුද්‍ර පෝෂක කියලා හඳුන්වන්නේ මොනවාද? විටමින් සහ ඛනිජ ලවණ. ඔබගේ විෂය නිර්දේශයට අදාළව අපි ඉගෙන ගන්න තියෙන්නේ ඌනතා පහක් ගැන. මෙතනදී විටමින් ඌනතාවයක් විදිහට විටමින් ඒ ඌනතාවයත් ඛනිජ ඌනතාවයන් ලෙස යකඩ, අයඩින්, කැල්සියම්, සින්ක් ඌනතාව ගැනත් කතා කරන්න තියෙනවා. අපි මුලින්ම බලමු දරුවනේ යකඩ ඌනතාවය ගැන. ඉස්සෙල්ලාම අපි ඉගෙන ගමු යකඩ බහුල ආහාර මොනවාද කියලා. ශාකාහාර වශයෙන් අපිට ගන්න පුළුවන් යකඩ බහුල ආහාර විදිහට පලා වර්ග, උදාහරණ ගොටුකොළ, කංකුන්, එළවලු වගේ ජාති. ඒ වගේම කරවිල, තුඹ කරවිල ඒවත් ගන්න පුළුවන්. අහලා ඇතිනේ, මම නම් පුංචි කාලේ අහලා තිනවා, මොකද්ද අපේ අම්මා කියනවා කතාව, කරවිල නම් තිත්ත තමයි ලේ වඩන්න බොහොම අගෙයි කියලා. දන්නවනේ ලේ වර්ධනය වෙන්න අපිට යකඩ අත්‍යවශ්‍යයි කියලා. ඊළඟට සත්ත්ව ආහාර මොනවාද කියලා බලමු. මස්, මාළු, බිත්තර කහමදය, සත්වක්මාව, කරවල ඒ වගේ දේවල්. ධාන්‍ය හා රනිල වර්ග ලෙස මුං ඇට, සෝයා බෝංචි, කඩල, කව්පි ගන්න පුළුවන්. යකඩ ඌනතාවය නැතිවීමට හේතු මොනවාද දරුවනි? පළවෙනි දේ, මම අර කිව්ව ආහාර නොගැනීම, යකඩ අඩංගු ආහාර නොගැනීම. සමහරු මස් මාළු කන්නේ. ඒ කට්ටිය මොකද කරන්න ඕන? වැඩිපුර කන්න ඕන ශාකාහාර වර්ග, ධාන්‍ය වර්ග, යකඩ අඩංගු. ඒ වගේම යකඩ අවශෝෂණය නොවීම. සමහරු යකඩ ආහාරයට ගන්නවා, හැබැයි යකඩ අවශෝෂණය වෙන්නේ. ඊළඟට වැරදි ආහාර පුරුදු, කොකුපණුව ආදී අන්ත්‍රයේ ලේ ගැලීමේ රෝග. ඒ වගේම ගෑනු ළමන් බලපාන පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මොකද්ද? ඔසප් වීමේදී අධික ලෙස ලේ වහනය වීම. ඊළඟට පුත්කල පැවැත්ම කෙරෙහි මේ යකඩ ඌනතාවයේ බලපාන්නේ කොහොමද? පළමු කාරණාව, රක්ත හීනතාව, එහෙම නැත්නම් ඇනීමියා කියන රෝගී තත්ත්වයට මුහුණ පාන්න සිද්ධ වෙනවා යකඩ ඌන වුණොත්. ඊළඟට මතක ශක්තිය අඩු වෙනවා, අවධානය යොමු කිරීමේ අඩු බවක් දක්නට පුළුවන්. කම්මැලි ගතිය ඇති වෙනවා, මතු කාලීනව අඩු බර දරුවපත් ඇති වෙන්න පුළුවන්, ඉක්මනින් විඩාවටපත් වෙනවා, ශරීර වර්ධනය අඩු වෙනවා. මේ බලපෑම් අවම කරන්න අපිට මොනවද කරන්න පුළුවන් කියලා බලමු. පළමු දේ තමයි ඉතින් අර කිව්ව ආහාර වර්ග දිනපතා භාවිතා කිරීම. මොනවද? මාස් බිත්තර නිවුඩ සහිත ධාන්‍ය කොළ පැහැති එළවලු බෝංචි රටකජු වගේ දේම. ඒ වගේම ගැබිනි සමයේ යකඩ වැඩිපුර අවශ්‍ය වෙනවා. ඒ කාලවලදී අමතර යකඩ ප්‍රභවයක් ලබා ගැනීම ඉතා වැදගත්. වෛද්‍ය සායනයේදී ගර්භණී මාතාවන්ට මේ යකඩ පෙත්ත ලබා දෙනවා. ඒ වගේම ප්‍රධාන ආහාර වේල් ගැනීමෙන් පැය එකත් දෙකත් අතර කාලය තුළ යකඩ අවශෝෂණයට බාධා කරන තේ කෝප් වැනි දේ පානය නොකරන්න ඕන. දැන් මතක් කරන්න ඔබේ පියා ගැන එහෙම සමහර වෙලාවට සීයා ගැන බත් එක කන්න කලින් තේ කෝප්පෙකුත් ළඟින් තියන්න ඕන. එහෙම නැත්තම් කාපු ගමන් තේ එකක් බොන්න ඕන. යකඩ අවශෝෂණය වේද? නැහැ දරුවනේ. ඒ වගේම යකඩ අවශෝෂණය පහසු කරන ද්‍රව්‍ය ආහාරයට එක් කරගන්න ඕන. මොනවාද? අර අම්මා ගොට්කොල සම්බලයට දෙහි දැම්මේ. දෙහි යකඩ අවශෝෂණය පහසු කරවනවා. ඊළඟට රජයෙන් පාසල් ළමුන්ට ලබා දෙන යකඩ පෙත්ත නිසි පරිදි ලබාගත යුතුයි. දැන් කල්පනා කරලා බලන්න. අර ඉස්කෝලේ PT ටීචර් දීපු යකඩ පෙත්තට මොකද කරේ කියලා. සාක්කුවේ දාගෙන යනව ඇති. අම්ම රෙදි ටික හොදද්දි අහුවෙනව ඇති රතු පාටට මේ දුබුරු පාටට මෙය වෙනවා. හරිද වැඩි? නෑ. ඊළඟට දරුවනි, අපි කතා කරමු විටමින් ඒ උනතාවය ගැන. මුලින්ම බලමු විටමින් ඒ අඩංගු ආහාර මොනවාද කියලා. ප්‍රධාන වශයෙන් ශාක ආහාර වර්ග තියෙනවා. මොනවාද? තද කොළපාට එළවලු, පලා වර්ග, ඒ වගේම කහ පාට හරි තැඹිලි පාට හරි එළවලු, පළතුරු. මතක් වෙනව නේද මොනවාද? වට්ටක්කා, දොඩම්, බොංචි, ගොටුකොළ වගේ දේවල්. සත්ව ආහාර මොනවාද? සත්තක් මාව, සත්ව තෙල්, කිරි, මාළු, චීස්, බටර්. ධාන්‍ය වර්ග මුං ඇට, සෝයා බෝංචි. විටමින් ඒ උනතාවේ ඇතිවෙන්න හේතු මොනවාද දරුවනේ? පළමු කාරණාව, ලදරුවන්ට මව් කිරි ප්‍රමාණවත් තරම් කාලයක් ලබා නොදීම. කොච්චර කාලයක් දරුවෙකුට මව් කිරි දෙන්න ඕනද? මාස 6ක් වෙන මුකුත් නැතුව මව් කිරි ලබා දිය යුතුයි. ඊට පස්සේ අවුරුදු 2ක් හෝ 3ක් මව් කිරි ලබා දීම ඉතා වැදගත්. ඊළඟට ආහාර නිසිලෙස ගබඩා නොකිරීම. ඊළඟට ආහාර පිළියෙල කිරීමේදී වැරදි පුරුදු. අර කහපාට එළවලු එහෙම කපලා හේතුවම් මොකද වෙන්නේ? කහපාට ටික යනවා. එතකොට විටමින් ඒ තියෙනවද මගේ දරුවනේ? නැහැ. ඒ වගේම පණුවාසාදන නිතර නිතර පැවතීමත් ඒකට හේතුවක් වෙනවා. ආහාර පිළියෙල කිරීමේ වැරදි පුරුදු. ඒ වගේම ප්‍රමාණවත් තරම් විටමින් ඒ ආහාර ලබා නොගැනීම. හරි, දැන් අපි බලමු පුද්ගල පැවැත්ම කෙරෙහි විටමින් ඒ උනතාවයේ කොහොමද බලපෑම් කරන්නේ කියලා. පළමු දේ තමයි තමස්සන්ධතාවය ඇති වෙන්න පුළුවන්. ඇසේ බිටෝලිප ඇති වෙන්න පුළුවන්. ඇසේ වියලිභාවයක් ඇති වෙන්න පුළුවන්. ඇස් පෙනීමේ දුර්වලතා පවතින්න පුළුවන්. ඒ වගේම සෙම් ප්‍රතික්ෂාව වැනි සුසන මාර්ගයේ රෝග නිතර ඇති වෙන්න පුළුවන් දරුවනේ විටමින් ඒ උනතාවය තියෙන අයට. පාචනයට පහසුවෙන් ගොදුරු වෙන්න පුළුවන්. දැන් අපි බලමු දරුවනේ මේ බලපෑම් අවම කිරීමට කරන්න පුළුවන් දේවල්. පළවෙනි දේ මං අර කියපු විටමින් බහුල තද කහ පැහැති, තද කොළ පැහැති එළවලු පළතුරු දෛනිකව ආහාරයට ගැනීම. ඒ වගේම රජයේ නොබිලේ ලබා දෙන විටමින් ඒ මාත්‍රාව. විටමින් ඒ මාත්‍රාව ලබා ගැනීම මාස 6න් 6ට කුඩා දරුවන්ට ලබා දෙනවා. ඒ වගේම දරුවෙකු ඉපදිලා මුල් දින කිහිපය තුල මව් කිරිවල අඩංගු වෙනව මොනවද? කොලෙස්ටරෝම් කියලා විටමින් ඒ බහුල ද්‍රව්‍යයක්. ඒ නිසා ඒ ගැන සැලකිලිමත් වෙලා දරුවාට නිසි කාලය තුල මව් කිරි ලබා දිය යුතුයි. ඊළඟ ඌනතාවයටයි අපි මේ යන්නේ. මොකක්ද ඌනතාවේ? අයඩින් ඌනතාවේ. මුලින්ම අපි බලමු දරුවනේ අයඩින් බහුල ආහාර මොනවාද කියලා. ශාක ආහාර විදිහට අපිට ගන්න පුළුවන් පලා වර්ග, මුහුදු පැලෑටි. සත්ව ආහාර මුහුදු මාළු, සාලයන්, හාල්මැස්සන්, ඉස්සන්, කකුළුවන්, පොකිරිස්සන් වගේ ඒවා. ඊළඟට අයඩින් මිශ්‍ර ලුණු. අයඩින් ඌනතාවය ඇති වෙන්න හේතු මොනවාද? අර කිව්වා ආහාර ප්‍රමාණවත් තරම් නොලැබීම පළවුණ දේ. ඊළඟට මුහුදු පැලෑටි ඒ තරම් ජනප්‍රිය නෑ අපි අතර. ඒ නිසා වැඩි ආහාරයට ගන්නෑ. ඒ වගේම කඳුකර ප්‍රදේශවල පස සෝදා යාම නිසා අයඩින් ලැබීම පොඩ්ඩක් අඩුයි. ඊළඟට අයඩින් අඩංගු ලුණු උෂ්ණත්වයේ වැඩි ස්ථානවල තියලා තිබ්බොත් අයඩින් විනාශ වෙන්න පුළුවන්. ඒ නිසා ඔයාලගේ ලුණු එක ලිප ගාවින් නම් තියන්න එපා. හරිද? ඊළඟට අයඩින් ඌනතාවය නිසා පුද්ගල පැවැත්ම කෙරෙහි කොහොමද බලපාන්නේ කියලා බලමු. පළමු දේ තමයි තයිරොක්සින් නිෂ්පාදනය අඩු වෙනවා. තයිරොක්සින් කියන හෝමෝනේ නිෂ්පාදනය අඩු වෙන්න පුළුවන්. ඒ නිසා ගලගණ්ඩ වගේ රෝගී තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. බුද්ධි සංවර්ධනයට බාධා ඇති වෙන්නත් පුළුවන්. ඉගෙනීමට මැලි බවක් දක්වන්න පුළුවන්. උස යාම මොකද වෙන්නේ? සීමා වීමක් දක්නට ලැබෙන්න පුළුවන්. එහෙනම් දරුවනේ අපි යමු ඊළඟ කණිච ලවණ ඌනතාවයට. මොකද්ද? කැල්සියම් ඌනතාවය. කැල්සියම් අඩංගු ආහාර මොනවාද? පලා, කොළ වර්ග, සත් ආහාර, කුඩා මාළු, හාල් මැස්සන්. අනෙක් ඒවා මොනවාද? කිරි හා කිරි ආශ්‍රිත නිෂ්පාදන. යෝගට්, චීස්, බටර්. කැල්සියම් ඌනතාවය ඇති වෙන්න හේතු මොනවාද දරුවනේ? පළවෙනි දේ තමයි කැල්සියම් අඩංගු ආහාර නොගැනීම. ඒ වගේම කැල්සියම් අවශෝෂණයට බාධා කරන ආහාර වැඩිපුර ගැනීම. පුත්කල පැවැත්ම කෙරෙහි කොහොමද බලපාන්නේ මේ කැල්සියම් ඌනතාවය? අස්ථි පහසුවෙන් බිඳී යන්න පුළුවන්. ඔස්ටියෝපිරෝසිස් වගේ රෝග තත්ත්වයන් නැති වෙන්න පුළුවන්. දත් දිරා යාම ඇති වෙන්න පුළුවන්. වර්ධන ඌනතාවයන් දක්නට ලැබෙන්න පුළුවන්. බලපෑම් අවම කරන්න අපිට කරන්න පුළුවන් දේවල් මොනවාද? අර කිව්ව කැල්සියම් බහුල ආහාර වැඩිපුර පරිභෝජනය කරන්න ඕන. ඊළඟට විටමින් D අඩංගු ආහාර ලබා ගන්න ඕන. විටමින් D වලින් මොකද කරන්නේ? කැල්සියම් අවශෝෂණය සිද්ධ කරනවා. ඒ වගේම කැල්සියම් අවශෝෂණය වැඩි කරන ආහාර වෙන මොනවාද? ලැක්ටෝස් අඩංගු ආහාර ලබා ගන්න ඕන. ඊළඟට අපි කතා කරමු දරුවනේ සින්ක් ඌනතාවය ගැන. මොනවාද මේ සින්ක් අඩංගු ආහාර? රතු පැහැති මස් වර්ග, රටකචු, බෝංචි වගේ ප්‍රෝටීන් බහුල ආහාරවල සින්ක් තියෙනවා. ඒ වගේම මුහුදු ආහාරවලත් සින්ක් වැඩිපුර දකින්න පුළුවන්. සින්ක් වලින් කරන ප්‍රධාන කාර්යය තමයි දරුවනේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කරනවා. ඒ වගේම කාබෝහයිඩ්‍රේට් දහනයට උපකාරී වෙනවා. දැන් අධිබර කෙනෙකුට බොහොම වැදගත් සින්ක්. ඇයි? කාබෝහයිඩ්‍රේට් දහනය කරන සින්ක් වලින්. ඊළඟට මොකද්ද කරන්නේ? ශෛල චක්‍රය උත්තේජනය කරනවා. මොකද්ද මේ ශෛල චක්‍රය? ශෛල බෙදීම, වර්ධනය, නව ශෛල බිහි කිරීම ආදී වැදගත් සංසිද්ධීන් සිද්ධ කරනවා. අනිත්දී තමයි දරුවනේ සින්ක් ඌනතාවය නිසා රෝගවලට ගොදුරු වීමේ ප්‍රවණතාවය ඉතාමත් ඉහළ මට්ටමක පවතිනවා. ශරීර වර්ධනය අඩු වීමට බලපෑම් ඇති කරන්නේත් මේ සින්ක් ඌනතාවය. දැන් අපි බලමු දරුවනේ පෝෂණ ගැටළු වළක්වා ගැනීමට අපිට තව දුරටත් කරන්න පුළුවන් දේවල් මොනවාද කියලා. පළමු දේ තමයි දරුවෙකු ඉපදිලා මුල් දින කිහිපය තුළ මව්කිරිවල ඇති කොලෙස්ටරම් වල විටමින් ඒ බහුල වෙන නිසා ඒ ගැන ගර්භණී මව්වරුන් දැනුවත් කරලා තියන්න ඕන. ඊළඟට මොනවාද? මාස 6 සම්පූර්ණ වෙනදී දරුවාට මව්කිරි ලබා දිය යුතුයි. මොකද දරුවාගේ ශරීරයේ මොළයේ වර්ධනයට අවශ්‍ය සියලුම පෝෂක වර්ග මේ මව්කිරි තුල පවතිනවා. ඊළඟට දිනපතා ප්‍රමාණවත් තරම් ආහාර ලබා ගන්න ඕන. පෝෂණය ගුණයෙන් වැඩි සමබල ආහාර වේලක් ලබා ගන්න ඕන. ඊළඟට නිසි වේලාවට ආහාර ගන්න ඕන. ආහාර වේල් තුනම ලබා ගන්න ඕන. උදෑසන ආහාරය මග නොහැරිය යුතුයි. ඔබ තමයි වැඩිපුරම උදෑසන ආහාරය මග හරින්නේ. පාසල් යන දරුවන්. ඒ ගැන ඔබ අවධානය යොමු කරන්න. ඊළඟට හැකි සෑම විටම ස්වභාවික ආහාර ලබා ගන්න ඕන. අධික තෙල්, අධික සීනි සහිත ක්ෂණික ආහාර අවම කරන්න ඕන. දවසකට එළවලු පළතුරු වර්ග පහකින්වත් ආහාරයට එක් කර ගැනීම ඉතා වැදගත්. ඒ වගේම ආහාර වැඩිපුර ඇති කාලවලදී, සුලභ කාලවලදී ඒ ආහාර වර්ග ටිකක් වැඩිපුර ඇති කර ලබා ගැනීම වැදගත් වෙනවා. උදාහරණ විදිහට මේ පළාත්ේ නම් තියෙනවනේ අඹ, දියුල් වගේ ආහාර. ඒ වගේ ආහාර ඒ කාලවලදී වැඩිපුර ගත්තට කමක් නැහැ. ඒ වගේම තමයි මාධ්‍ය මගින් සමහරලාට පෝෂණය ගැන ඔබට හඳුන්වා නැතිනදී වැරදි වෙන්න පුළුවන්. ඒ නිසා මාධ්‍යයට අවනත නොවි තව වරක් සිතා බලන්න බුද්ධිමත්. ඔබ පෝෂණය ගැන දැනුවත්. අනිත් කාරණාව දරුවනේ, දෛනිකව අපි වතුර කොච්චර බොන්න ඕනද? වතුර ලීටර් එකමාරක් විතරවත් අපි බොන්න ඕන. ඒ ගැනත් අවධානය යොමු කරන්න. දිනපතා ව්‍යායාමවල නිරත වෙලා ක්‍රියාශීලී ජීවිතයක් පවත්වා ගැනීමත් පෝෂණ ගැටලු මගහැරවා ගන්න බොහොම පහසු වෙනවා. ඒ වගේම දෛනිකව අවශ්‍ය වෙන කැලරි ප්‍රමාණය ඉටු වෙන පරිදි ආහාර ලබාගත යුතුයි. හරි දරුවනි, මීළඟට අපි කතා කරන්න යන්නේ පෝෂණ ඌනතාවේ විෂම චක්‍රය ගැන. මොකද්ද මේ පෝෂණ ඌනතාවේ විෂම චක්‍රය කියන්නේ? මේ විෂම චක්‍රය සංවර්ධනය වෙමින් පවතින රටවලට ප්‍රධාන ගැටලුවක් වෙලා තියෙනවා. මොකද්ද මේ? මව මන්ද පෝෂණයෙන් පෙළීම නිසා ඇයට උපදින දරුවා අඩුබර දරුවෙකු විය හැකි. එම දරුවා ගැහෙනු දරුවෙක් නම් යෞවන වියේදී මිටි සහ අඩු බර දරුවෙකු නැවත ඇය විසින් බිහි කරයි. මේක චක්‍රයක් විදියට යනවා. නිරෝගී පරපුරක් බිහි කරන්න නම් අපිට පෝෂණ ඌනතා විෂම චක්‍රය කුමන අවස්ථාවකදී හෝ බිඳහෙළිය යුතුයි. මෙම බිඳහෙළීමට පහසුම සහ වඩාත්ම වැදගත් අවධිය වන්නේ යෞවන අවධියයි. ඔබ මේ ගෙවන අවධියයි. තේරුණාද මගේ දරුවනි? මන්දපෝෂණ තත්ත්වෙන් පෙළෙන කාන්තාවකට උපදින්න සිටින දරුවා කායික, මානසික අතින් දුර්වලතාවයන් වලට පත් වෙන්න පුළුවන්. ඒ වගේම ඒක අම්මගේ සෞඛ්‍ය තත්ත්වයටත් ඉතාමත් හානි කර වෙන්න පුළුවන්. ඒ වගේම දැන් අපි බලමු දරුවනේ, ගර්භණී කාලය තුල මවගේ බර ප්‍රමාණවත් තරම් වැඩි නොවීමට හේතු මොනවාද කියලා. පළවෙනි දේ තමයි මාතෘ මන්ද පෝෂණය. ඊළඟට මවට වැළදෙන විවිධ රෝගී තත්ත්වයන්. රක්තහීනතාවය, දියවැඩියාව, අධිරුධිර පීඩනය වැනි රෝගී තත්ත්වයන්. ඊළඟට ගර්භිණී කාලය තුල මව ප්‍රමාණවත් තරම් පෝෂණයක් නොලැබීම. හතරවෙනි දේ තමයි ළමා හා යෞවන කාලයේදී නිසි පෝෂණයක් නොලැබීම. ඔබ දන්නවා මොකද්ද උපදින දරුවෙක්ගේ තියෙන්න ඕන නියමිත බර? කිලෝග්‍රෑම් දෙකහමාරක්වත් තියෙන්න ඕන. මේ ප්‍රමාණය නැත්තම් අපි සලකනවා ඒක අඩු බර උපතක් ලෙස. ඒ වගේම දරුවනි, උපතේදී අඩු බර සහිත දරුවෙක් ඉපදුනත්, මෙහෙම ඉපදුනොත් හැබැයි කායික මානසික චර්යාමය දුබලතාවයන් අපිට දක්නට පුළුවන්. හැබැයි අපිට පුළුවන් මේ දරුවා මනාව රැකබලා ගනිමින් නිසි පෝෂණය ලබා දුන්නොත් මොකක් කරගන්නද? දරුවා සාමාන්‍ය හොඳ පෝෂණ මට්ටමකට ළඟා කරගන්න පුළුවන්. හැබැයි මේ දරුවට පසුව හෝ නියමිත පෝෂණයක් නොලැබුණොත් මොකද වෙන්නේ? නිතර නිතර රෝග වැළදෙන්න පුළුවන්. ළමා හා යෞවන අවදිවල අඩු කායික වර්ධනයක් ඇති වෙන්නත් පුළුවන්. ඒ හේතුවෙන් කෘෂ මිටි දරුවෝ ඇති වෙන්න පුළුවන්. අනිත් කාරණාව තමයි මානසික වර්ධනයේ අඩුකම හේතුවෙන් අධ්‍යාපන සාධන මට්ටම් අඩු වෙන්න පුළුවන්. ඒ වගේම තමයි දරුවනේ පිරිමි දරුවන් සඳහාද මේක වෙනස් කිරීමෙන් කාර්යක්ෂම නිරෝගී අනාගත පරපුරක් ඇති කරගන්න පුළුවන්. හරි දරුවනේ, අපි දැන් බලමු පෝෂණ ඌනතාවයේ කෙරෙහි බලපාන සාධක මොනවාද කියලා. මොනවාද? පළමු සාධකයේ තමයි ආහාරවල සුරක්ෂිතතාවය සහ ආහාරවල සෞඛ්‍යාරක්ෂිත බව. අවශ්‍ය අවස්ථාවකදී අවශ්‍ය ප්‍රමාණවලින් නියමිත ගුණාත්මක තත්ත්වයෙන් යුක්ත වූ යම් ආහාර වේලක් ආහාර වර්ගයක් ලබා ගැනීමට ඇති හැකියාව ආහාර සුරක්ෂිතතාවය ලෙස හඳුන්වනවා. ආහාර සුරක්ෂිතතාවයට බලපාන සාධක තුනක් තියෙනවා. පළවෙනි දේ ආහාර සුලභතාවය, ෆුඩ් අවේලබිලිටි, ප්‍රවේශ වීමේ හැකියාව, ප්‍රයෝජනයට ගැනීම. ආහාර සුලභව තියෙන්න ඕන සියලුම පෝෂණ අවශ්‍යතා සපුරන විදිහට. ඒ වගේම සෑම පුද්ගලයෙකුටම ඒ ආහාර ලබා ගැනීමේ හැකියාවක් තිබිය යුතුයි. ආර්ථික වශයෙන් හෝ දුර විදිහට හරි, ගොඩක් දුර වුණොත් ඈතනම් තියෙන එක අරගන්න බෑ සමහර පුද්ගලයන්ට. ඊළඟට ප්‍රයෝජනයට ගැනීම. ඉතින් දරුවනේ අනිත් එක තමයි දැන් ආහාරවල සුරක්ෂිත බව. ඒ වගේම ආහාරවල සෞඛ්‍යාරක්ෂිත බවට බාධා කරන සාධක තුනක් අපිට දකින්න පුළුවන්. ප්‍රධාන වශයෙන්ම ජීව විද්‍යාත්මක, රසායනික සහ භෞතික වශයෙන්. ජීව විද්‍යාත්මක වශයෙන් සුද්ධ ජීවීන් නිසා ආහාර සෞඛ්‍යයට බාධා ඇති කරන්න පුළුවන්. රසායනික වශයෙන් ආහාරවල පැවතිය හැකි රසායනික ශේෂ ද්‍රව්‍ය නිසා ඇති වෙන්න පුළුවන්. භෞතික සාධක මොනවාද? භෞතික කුඩා ගල්, වැලි කැට එකතු වීම නිසා ආහාරවල සෞඛ්‍ය ආරක්ෂිත බවට බාධා ඇති කරන්න පුළුවන්. ඉතින් දරුවනේ, ආහාර අපි මොකද වෙන්න ඕන? සැලකිලිමත්ව පරිභෝජනය කරන්න ඕන. ආහාර දුෂ්‍ය වීම, සමහරවිට ආහාර දුෂ්‍ය වෙන්න පුළුවන්, ගුණාත්මක භාවයට හානි වෙන්න පුළුවන්. මැස්සන් නිසා, අපිරිසුදු දෑත් නිසා, ආහාර පරිහරණයේ තියෙන අපරික්ෂාකාරී බව නිසා, නුසුසුසු ආහාර ගබඩා කරන්නේ නිසා දුෂ්‍ය වෙන්න පුළුවන්. ඒ නිසා ඒ දේවලුත් අපි මගහරවා ගන්න ඕන. කොහොමද කරන්න ඕන? ආහාර පරිහරණයට පෙර සබන් යොදා නිවැරදිව දෙයක් සෝදන්න ඕන. ආහාර පිළියෙල කිරීමේදී සැලකිලිමත් වෙන්න ඕන. ආහාර පිළියෙල කරන්නන්ගේ පෞද්ගලික ස්වස්ථතාවය කෙරෙහි සැලකිලිමත් වෙන්න ඕන. ආහාර විෂවීම වැළැක්වීම සඳහා මොකද කරන්න ඕන? පුස්බැඳුණු ආහාර පරිභෝජනයෙන් අයින් වෙන්න ඕන. පුස්බැඳුණු ආහාරවල ඇෆ්ලොඩොක්සීන් කියන විෂ රසායනික ද්‍රව්‍ය තියෙන්න පුළුවන්. ඊළඟට අර්ථාපල්වල එහෙම අර කොළපාට වුණාට පස්සේ අම්මා ආහාරයට ගන්නෑ නේද? ඇයි ඒ? අර්ථාපල් හිරු එළියට නිරාවරණය වුණාත්ම සොලනීන් කියන විෂ සංයෝගය නිපද වෙනවා. එතකොට තමයි අර කොළපාටට පේන්නේ. ඊට පස්සේ අච්චාරු වගේ දේවල් ගන්නකොට ලෝහ භාණ්ඩවල දාන්න හොඳ නැහැ. තෙල් නැවත නැවත ආහාරයට බැද බැද අපි ගන්නෙ. ඒවා ගන්න හොඳ නැහැ. ඊළඟට ආහාරවල සුරක්ෂිත පෝෂණ ඌනතාවය කෙරෙහි බලපාන අනෙක් සාධකය තමයි වයස. පුද්ගලයන්ගේ වයස නිසා, වයස හේතු වෙනවා කෙනෙක්ගේ පෝෂණය සඳහා. දරුවෙකු ඉපදී මුල් දින 1000 තුල දරුවාගේ පෝෂණය ඉතාමත් වැදගත්. ඒ වගේම තමයි මුල් අවදියේදී බොහොම ක්‍රියාශීලී නිසා වර්ධනයට අවශ්‍ය ආරක්ෂාවට අවශ්‍ය ආහාර ලබා දෙන්න ඕන. අනිත් කාරණාව තමයි වයසට පත්වීමේදී වැඩි ශක්තිජනක ආහාර අඩුවෙන් ගන්න ඕන. ඒ වගේම තමයි වයසට පත් වුණාට පස්සේ විටමින් B12, විටමින් C වගේ ෆෝලික් ඇසිඩ්, කැල්සියම් ආදී සුද්‍ර පෝෂක අඩු වෙන නිසා මෙම ආහාර වැඩි වයසක පුද්ගලයන්ට වැඩිපුර දෙන්න ඕන. කෙඳි සහිත ආහාර වැඩිපුර ගන්න ඕන. ඊළඟට සෞඛ්‍ය තත්ත්වය. කෙනෙක්ගේ සෞඛ්‍ය තත්ත්වය බලපාන්න පුළුවන් ආහාරව එහෙම නැත්නම් ඌනතාවයන් සඳහා, පෝෂක ඌනතාවයන් සඳහා අනිවාර්යයෙන්ම අපි වැළඳී සිටින රෝග තත්ත්වය අනුව ආහාර තෝරාගත යුතුයි. ඊළඟට ප්‍රතිශක්තිය වැඩි කිරීම සඳහා විවිධ නැවුම් එළවලු හා පළතුරු ආහාරයට ගැනීම ඉතා වැදගත්. අනිත් දේ තමයි උණතාවයට බලපාන්නේ පරිසරය. සමහර පරිසරවල වෙනත් මේ ටිකක් වැඩිපුර ආහාර ගන්න ඕන. මොනවාද? ශීත රටවල හිමයට කොහොමද? උෂ්ණත්වය වැඩිපුර නිපදවන ශක්තිජනක ආහාර වැඩිපුර ගන්න ඕන. ඊළඟට උණතාවයක් නැති වෙන්න හේතු වෙන්න පුළුවන් මොනවාද? ආහාර පිළිබඳ ඇති දුර්මත, පෝෂණ ගැටලු පිළිබඳ දැනුවත් නොවීම. දුර්මත කීපයක් මම සඳහන් කරන්නම්. සීතල කෑම සහ ගිනියම් කෑම කියලා කෑම වෙන් කළා දෙනවා. එහෙම එකක් නෑ මගේ දරුවනි. මිල අධික ආහාර වැඩි පෝෂණයෙන් යුක්තයි කියලා දුර්මතයක් තියෙනවා. පිපාසයට ජලයට වඩා පැණි බීම එකක් බොන එක හොඳයි කියලා කියනවා. එහෙම නෑ දරුවනි. පිපාසයට හොඳම දේ වතුර. ඊට පස්සේ කිරි සම්පූර්ණ ආහාරයක් විදිහට සලකන. උදේ කිරි එකක් පිව්වනේ. අය උදේ කෑමක ඕන්නේ නෑ. එහෙම හිතනවා. එහෙමත් නෑ දරුවනි. ඒ වගේම රෝගී අවස්ථාවල ජීර්ණ අපහසුයයි සලකලා අඩුවෙන් ආහාර ගන්නවා. රෝගී අවස්ථාවල හොඳ ආහාරයක් ගන්න ඕන. ගෙවි ගිය කොටස් නැවත අලුත් වැඩියා වෙන්න. මේ ආකාරයට බලනකොට දරුවනේ පෝෂණ ගැටලු අවම කරගන්න ශිෂ්‍යදායකත්වයේ විදිහට අපි තුල තියෙන්න ඕන පෝෂණයට අදාළ නිපුණතා සංවර්ධනය වෙලා තියෙන්න ඕන. ආහාර පරිභෝජනයට අදාළ ගේවත්ත සකස් කරන්න පුළුවන්කම තියෙන්න ඕන. අනිත් එක දේශීය ස්වභාවික ආහාර ආහාරයට ගන්න ඕන. ඊළඟට ශ්‍රී ලංකාවේ ආහාර සංස්කෘතිය ගැනත් ඔබ අවධානය යොමු කරන්න ඕන. සංස්කෘතියෙන් අපිට පෝෂදායී ආහාර ලබා ගැනීමේ වැඩි නැඹුරුවක් දකින්න තියෙනවා ශ්‍රී ලාංකිකයන්ගේ. හත්මාලුව, කවලම් කලාමැල්ලුම, මුංකිරිබත් මතක් වෙනව ඇති. ඊළඟට අපි විවිධ පුද්ගලතා අවශ්‍ය සඳහා ආහාර සකස් කිරීම ගැන අවධානය යොමු කරන්න ඕන. දරුවන් ගැන සලකද්දි මුල් මාස 6 මව්කිරි ලබා දීම, ඊට පස්සේ ක්‍රමයෙන් ලික්විඩ් ආහාර විදිහට අරගෙන අවුරුද්දක් විතර වෙනකොට සාමාන්‍ය පවුලේ ආහාරයකට ළමයා නැඹුරු කිරීම, ප්‍රෝටීන් ගැන එහෙම වැඩි අවධානය යොමු කිරීම, නව යෞවන වියේ දරුවන් සඳහා යකඩ බවුල ආහාර, ඒ වගේ මොනවාද ශක්ති ප්‍රමාණයක් ප්‍රෝටීන් ප්‍රමාණයක් අවශ්‍ය ආහාර ලබා දීම, ඊළඟට ගර්භණී මව්වරුන් සඳහා, කිරි දෙන මව්වරුන් සඳහා, රෝගීන් සඳහා, ශාකමය ආහාර පමණක් ගන්න අය සඳහාද, ක්‍රීඩකයන් සඳහාද විශේෂ අවධානය යොමු කරමින් අපි ආහාර සකස් කළ යුතුයි. මෙහිදී ශාකමය ආහාර පමණක් ගන්න අයට සත් ආහාර කොටස් ගන්න නොගන්නා බැවින් ශාකමය ආහාර ඒ අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ ලැබෙන පරිදි ලබා දීමට අවධානය යොමු කිරීම ඉතා වැදගත්. ඉතින් දරුවනේ මම මේ ලැස්ති වෙන්නේ පාඩම ඉවර කරන්න. කාලයත් ගෙවිලා යන නිසා මම ඔබෙන් ගැටලුවක් අහන්න කැමති. මන්ද පෝෂණයේ අහිතකර බලපෑම් තුනක් සඳහන් කරන්න. ඔබේ පිළිතුරු මාගේ දුරකථන අංකයට කෙටි පණිවිඩ මාර්ගයක් වගෙන් හෝ ලබා දිය හැකි 0-7-6-430-68-30. බොහොම ස්තුතියි.
එතන ආදරණීය දුවේ පුතේ, අද දවසේ 10 ශ්‍රේණියේ දුවදරුවන්ට සෞඛ්‍ය පාඩම කියලා දුන්නේ බණ්ඩාරවිල කොඩා කොසම් බාලිකා මහාවිද්‍යාලයේ නෙළුම් කුමාරි ගුරුමෑණියන්.
ඌවේ කුරුකෙතර ගුවන්විදුලි අධ්‍යාපන වැඩසටහන් විකාශය.
සඳුදා සිට බ්‍රහස්පතින්දා තෙක් සතියේ දිනවල පසරු 3 සිට පසරු 5 දක්වා. ඉරිදට දහවල් 12 සිට පසරු 2 දක්වා.
FM 97.6 න් ඌව ගුවන්විදුලියෙන් දේතරුවන් වෙත.
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය හා ඌව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය ඒකාබද්ධව ඌව පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මගින් මෙහෙයවන
ඌව ප්‍රජාකුවන් මිතුලිය මගින් 5, 6, 7, 8, 9, 10 සහ 11 ශ්‍රේණිවල දුව දරුවන් සඳහා
COVID-19 වෛරස ව්‍යාප්තිය හමුවේ මගහැරුණු පාඩම් ආවරණය කෙරෙන විශේෂ ප්‍රතිපෝෂක වැඩසටහන් ලෙස
විකාශය කරන ගුවන් විදුලි
ගුරුගෙදර.
රටට පිපෙන මත් අපි වෙමු පුංචි කැකුළු මල්.